දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ තම තමා කරන සැකී රක්ෂා පිළිබඳ ප්‍රශ්න. මෙම ආත්මභාවය තුළ අප කරන රැකියාව ගැන අපහට එතරම් තෘප්තියක් නොමැත. එම ස්ථානෙහි සේවයේ යෙදෙන පුද්ගලයන් අපව නොමනා ලෙස සේවයේ යොදවයි. අර්ථ මාර්ගයට ආර්ය මාර්ගයට ගරහයි. ශාසනයට නිගා කරයි. එවැනි ස්ථානයන්හි සේවය කිරීමට ලැබීම අපගේ කර්මඵල අනුව සිදුවන දෙයක්ද කියලා අපි පහදලා දෙන්න කියලා කියනවා. ආර්ය මාර්ගයට බාධා නොවන රැකියාවක් ලබා ගැනීම කුමක් කරන්න ඕනද කියලත් මේ ප්‍රශ්න කරනවා. සත්වයේ හැටියට බෞද්ධ අබෞද්ධ කාටත් ජීවත් වෙන්නලා තියෙන්නේ මේ සමාජ රාමුව තුළ. මේ සමාජ රාමුවේ හැටි විවිධාකාරයි. අපි විසින් සසර කරලා තියෙන යම්කිසි ක්‍රමවේද තියෙනවා. ඒ සසරේදී සිද්ධ කරලා තියෙන ක්‍රමානුව තමයි අපිටත් ඒ ආකාරයෙන් ගැළපෙන රැකී රක්ෂා හෝ හම්බ වෙන්නේ. ඒකත් එක කාරණයක්. ඒකත් එක පැත්තකින් උපනිශ්‍රිය වෙනවා. අපි ඉතින් කරන කියන ලද කර්මවයක. ඒ වගේම අපි මෙලෝදී රැස් කරගත්ත ක්‍රමවේද මුල ඉඳලා සිහි බුද්ධියක් යම්කිසි විදියක වටිනවා කියලා හිතාගෙන නොවටිනා දේවල් පස්සේ ගිහින් ඉගෙනගෙන හදාගෙන කරපු වැඩපිළිවෙල. ඒවත් අපිට ඒ ආකාරයෙන් වෙන්න හේතු වෙනවා. එහෙමත් කොටු වෙනවා. ඒ වගේම සමාජ සම්මතිය තිබෙන නොයෙක් ක්‍රමවේද අපිට වෙන කරන්න දෙයක් නැතිකමට සැකී රක්ෂා ආදියක රහු වෙලා හිටන් එහෙමත් අහු වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවලින් ඔය සියල්ලේම පැනල යන්න පුළුවන්කමක් නැහැ එකපාරක. සමහර වෙලාවට මෙන්න මේ වගේ අවස්ථා නිසා තමයි ඒ සමාජයේ තිබෙන විවිධ සමාජ රාමු තුලින් පැනගන්න එකපාරේ බැරි නිසා තමයි වෙනසක් වෙන්නලා තියෙන බුදුරජාණන් වහන්සේ මේ සෝවාන් පුද්ගලයාකින් සිද්ධ වෙන්නේ පව් පහක් ගැන. පව් හයක්. මොනම හේතුවක් නිසාවත් සෝවාන් වූ තැන්පටා සිද්ධ වෙන්නේ නැති පව් හයක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ හේතු නැතුව යනවා. දැනුවත් හෝ නොදැනුවත් හේතු සිද්ධ වෙන්නේ. මව් මරන්නේ, පියා මරන්නේ, රාතන් මරන්නේ දැනගෙන හිටියත් නැතත්. බුද්ධ ශාරීරියේ ලේ උපද්දන්නේ නැහැ, සංඝ වේදයක් කරන්නේ නැහැ. අන්නේ ශාස්ත්‍රු පිළිසරණක් හොයාගෙන යන්නේ නැහැ. නිවන් සඳහා බේතක් ගන්න වෛද්‍යවරයෙකු යන්නේ නැතුව හැම නෙමෙයි මේ කියන්නේ. නිවන් දැකීමේ බලාපොරොත්තුවේ මට නිවන් මඟ තව හම්බ වුන්නේ නැහැ නේ කියලා. තවත් ශාස්ත්‍රුවරේ පස්සේ නිවන් හොයාගෙන නයි යන්නේ නැහැ. මොකද හේතුව සැක නැතුව නිවන තේරුම් අරගෙන සැනසුම තේරුම් ගත්ත උත්මේක වෙලා ඉන්න නිසා. ඒ ස්වභාවය ඒකයි. මෙන්න මේ ආකාරයේ එයාට පිහිටන කාරණා හයක් ඔය විදිහට චචා විටානානි අබබ්බෝ කාතුන් කියලා අතර පෙන්නනවා. එතකොට මේ ආකාරයෙන් ඒ හය පොලේ පව් කෙරෙන්නේ නැහැ. අපාගත වෙන ඒකාන්තින් අපාගත වෙන්නේ හේතු වෙන භයානක ඒවා ඒවා. ආනන්තරේ පාප කර්ම පහක්ම. එතකොට මොනවද නොකෙරෙන්නේ? කෙරෙන්නේ මොනවද? ඔయిత මෙහාති වෙන සමහර ඒවා කෙරෙන්න ඉඩ තියෙනවා. කරනවායි කියන එක නෙමෙයි මේ කියන්නේ. නොකරනවායි කියලාම නිගමනය කරන්න බැරිකම. කෙරෙන්න හේතු තියෙනවා විවිධ හේතු නිසා. ඡන්ද, ద్వේස, බය, මෝහ කියන. මෙන්න මේ ඡන්ද, ద్వේස, බය, මෝහ කියන හතරක්. හතරම සම්පූර්ණ නැත්තේ අරිහත් ඵලය ලැබුණාට පස්සේ. අරිහත්ත්වයට පත් වෙනකන් ඡන්ද, ద్వේස, බය, මෝහ කියන මේ හතර ඉතුරුයි. මේ නිසා මෙන්න මේ හතර මුල් කරගෙන යම් යම් අවැඩ අසාධාරණ කෙරෙන්න පුළුවන්. දෘෂ්ටිගත වෙන පාපයක් නැති නිසා, දිට්ටි සම්පවිත පව් නැති නිසා සතර පායින් නිදහස් වෙනවා. අනික් වල කැමැත්තක් නැහැ. ඒ කැමැත්තක් නැති වෙනකොට සතර පහ ගත වීමට තියෙන බලය කැපෙනවා. පටිවිරති කිව්වේ ඒකයි. ආරති, විරති, පටිවිරති, වේරමණී කියලා මේ හතර ආකාරයකින් පාපයන්ගේ වෙන්වීමක් සිද්ධ වෙනවා. ශ්‍රමණේ සම්පූර්ණ නිදහස් වෙන්නේ, වේරමණී වෙන්නේ, හරිහත් පලේදී. ආරතියෙන් පටන් ගන්නවා. අරති කියන එකයි ඒ කිව්වේ. ඉතලම කැමැත්ත නැති වෙනවා. කැමැති නෑ පාපයක් කරන්න. ඊට පස්සේ ඒ හිතක් මතුවෙන්නේම නැතුව යනවා. විරතියටපත් වෙනවා. තව කල්යන ඔබට පරිවිරති වෙනවා. ඒකට බැඳිලි සංයෝජන බිඳිලා යනවා. ක්‍රමක්‍රමයෙන් බිඳිලා ගිහලා අනුසේ ඉතුරු වෙනවා. හරියත් මාර්ගඥානෙට යනකොට. ශ්‍රමණේ සම්පූර්ණ දුර වෙලා යනවා. හිතින්වත් අදහසක් චේතනා මාත්‍රයක් එන්නේ නැතුව යනවා. වේරවණී වෙනවා. ඔය හැමතැනම පෙන්ලා තියෙන්නේ යම්කිසි චේතනාවක් මුල් කරගෙන තමයි. ඔයි ශික්ෂාව කැඩෙනවා කියලා පෙන්නන්නේ. ප්‍රාණඝාත චේතනා, අදත්තාදාන චේතනා, කාම මිත්‍යාචාර චේතනා, අන්නේ චේතනාව මුල් කරගෙන තමයි මේ කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ චේතනාව බිඳිලා යනකොට අර ක්‍රියාවලිය සිද්ධ වෙනවා කැමැත්තෙන් තොරව. ජීවිත හේතුවකට කැමැත්ත සාමුලින් දුර වෙලා යන්නේ. අර වේරමණීකින් තත්ත්වෙරපත්ති රාහතන් වහන්සේ රාහතන් මාන්ති අතින් තමයි හිතෙන් කයෙන් වචනයෙන් පාපයක් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැත්තේ. පාප ක්‍රියාවක් වෙන්න හේතු නැති වෙන්නේ අරිහත් ඵලයේදී. ඉතින් මෙන්න මෙතෙන්ට එනකම් ක්‍රමයෙන් අඩු වෙලා යනවා. දැන් ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ මොකද්ද? ඔය කියන්නේ වැරදි ආකල්ප තමයි අයින් වෙලා යන්නේ. විසාකා උපාසිකාව හත් අවුරුද්දෙන් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. නමුත් විසාකා උපාසිකාව විවාහ කර දෙන්න යෝජනාව උනේ මිත්‍යා දෘෂ්ටික පිටුපාවුලකට. බුදුරජාන් වහන්සේගෙන් අවසර ඉල්ලපුවාම අවසරත් හම්බ වුණා. ප්‍රශ්නයක් නැහැ එහාට යවන්න. උන්වහන්සේ ඊට වඩා යමක් දන්නවා. ධර්මකේ දැමක් ටිකක් නෙවෙයි සම්පූර්ණයෙන්ම දන්නවා. සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. හැබැයි මේ අවස්ථාව වෙනකොට ඒ පවුලේ නායකයා වශයෙන් හිටපු සිටුවරයා මහා බලවත්ව හිටපු කෙනෙක්. එයාගේ අනසක තමයි ප්‍රධාන වශයෙන් පැවතුනේ. බබුණන්ටයි දන් දෙන්නේ. භික්ෂුවකට කවදාවත් පැත පරාතර එන්න දෙන්නේ නැහැ. හැබැයි අර බමුණන්ට දන් දෙනේමට ඔක්කොටම අපවත් තාල කරන්න ඕනේ අර විසාකා උපාසිකාව. එතන මේ මිගාර සිටුවරයාගේ ලේලි. මේ සිටුවරයා තමයි සම්පූර්ණම කටයුතු කරන්නේ. ඒවට අපවත් තාල ඔක්කොම කරන්න ඕනේ බමුණන්ට සලකන්න ඕනේ මේ සෝවා කියලා හිටියට කරන්න දෙයක් නැහැ. කැමැත්තකින් නෙමෙයි කරන්නේ මොනවා කරන්නේ. බැරි වෙලා හරි මොනවා හරි වැටුණත් පය යමක හැපුණත් නමෝ බුද්ධාය කියවෙන එක තමයි පුරුදු වෙලා තිබුණේ. හැබැයි ওই වචනේ තමයි පෙන්වන්න බැරි එකක් නෑ බබුණන්. තවත් දැන් සිටුවරයා මොකද කරන්නේ? මිගාර සිටුවරයා නිතරම දොස් කියනවා. ඔබ පිටි ගහලා මරලා දානවා. අද එහෙම ওই වචනේ කියවුනොත් බැරිරවත් කියන්නේ එහෙපා. ඔබ කියලා දොස් කියලා බය ගන්නලා තමයි අර බමුණන්ට එදා දන් දුන්නේ. හැබැයි නියෝගයේ පිට දානෙ බෙදන්න ඔක්කොම කරන්නත් ඕනේ විසාකා උපාසිකාව. මෙන්න මේ වාස්තාවක පය පැකිලිච්ච ගමන් නමෝ බුද්ධා කියලා කියවුනලු. අර බවුන ඔක්කොම දානෙ තත්තරලා යන්න ගියා. මිත්‍යා දෘෂ්ටික පවුලකින් විවාහයක් කරලා ගෙනහල්ලා තියෙන මේ දෙන්න අපි එන්නේ නැහැ ඊට පස්සේ උඹලගේ දෙන්න කියලා. ඉතින් මේ ආකාරයෙන් වුණාට පස්සේ මහ විශාල ප්‍රශ්න ඇති වෙලා නමුත් අන්තිමට මොකද වෙන්නේ? විසාකා උපාසිකාවගේ පැත්තම ජයගත්තා. ඊට පස්සේ තමගේ මව් කෙනෙක් කියලා සැලකුවා කියලා පෙන්නනවා මිගාර සිටුවරයා විසාකා උපාසිකාවට. එදාන් පටන් මිගාර මාතා කියලා නමක් හැදුනා. ඉතින් අන්නේ ආකාරයෙන් බොහොම ගැඹුරට මේ දහම අවබෝධ කරපු අය නිසා අනික් අය හරි මගට එනවා. හැබැයි දුක් විඳලා සෑහෙන දුක් මහන්සි විඳින්න වෙනවා. ඉවසන්න වෙනවා. ඉතින් ඒ වගේ ඉතෙල්ලාම ඔහම තමයි බයිනවා, බැනුම් අහන්න වෙනවා, ඔක්කොම කරනවා, නීචකම් ලබන්න වෙනවා. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ බි අසම්ප කම්පියෝ තතුප්මා සප්පුරිසං වදාමි. යෝ අරිය සත්‍යානි අවිච්ඡ පස්සති කියලා පෙන්වුවේ. මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව අවිච්ඡ ප්‍රසාදීට පත් වුණ කෙනා, ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා. හරියට මේ ඉන්ද්‍ර කීලයක් නැත්නම් තුනෙන් දෙකක් ඔහො තුනෙන් එකක් පොළොව යට හිටෝලා උඩට මතුවලා තියෙනවා නම් අනිත් ටික හුලකට මේ කවදාවත් කම්පා කරන්න බෑ. මේ මහා කනුව හොල්ලන්න බෑ. මෙන්න මෙහෙම උපමාවක් දීලා පෙන්නනවා මේ අවිච්ඡා ප්‍රසාදයට පත් වෙච්ච නැත්නම් මේ සෝවාන් පුද්දලයාගේ මානසිකත්වේ කිසි කෙනෙකුට මොන જાතියේ කටයුතු කරලවත් විපර්යාසයට පත් කරන්න බෑ. නැවතී ප්‍රසාදී නැති කරන්න බෑ. බුද්ධි අවිච්ඡා ප්‍රසාදී, ධම්මී අවිච්ඡා ප්‍රසාදී, සංඝී අවිච්ඡා ප්‍රසාදී, හරියකාන්ත සීලයේ කියන මේ ගතිගුණ කවදාවත් නැති කරන්න බෑ. ඒක මොකද අභ්‍යන්තරයෙන්ම ඥානයත් එක්ක පිහිටපු එකක්. ඒකයි මේ විශේෂත්වය. ඉතින් මෙහෙම ආයෙ නිසා මේගොල්ලෝ කොයිතරම් දෙනක රැකියා කරත් මොන જાතියව කළත් ඒ කටයුතු වලින් මැඩපවත්තන්න බෑ. කැමැත්තක් හිටින්නේ නැහැ කවදාවත්. කැමැත්ත කරවන්න බෑ අභ්‍යන්තරේ. කරන්න කිව්ව දේ කරලා දෙනවා. රැකියාව යුතුකමක් වශයෙන්. හැබැයි රැකියාව යුතුකමක් වශයෙන් කෙරුවට චිත මාත්‍රයක්වත් ඒක පිහිටන්නේ නැහැ. සමහර වෙලාවට අනේ කවදානම් මේකෙන් ගොඩේන්නද මේකෙන් මිදෙන්නද කියන අදහස මුල් කරගෙන එක්ක ඔහු ඒ ස්ථානීයම හෝ ඒ බඳු බාධකයන් නැති දෙනක් හම්බ වෙනවා. එක්ක ඒකෙන් අහක් වෙලා හරි වෙන එකක් කරන්න හම්බ වෙනවා. ඒ දෙකම හම්බුනේ නැතත් ඒ අවසාන අද්දවේ කුණු හැකියාව එක වෙනවා. නැවත වාරයක් එවන්දු එකක් කරන්න හිතක් හෝ බලයක් ඔහුට ඉතුරු වෙන්නේ නැහැ. ඒ භවයේ අවසාන අද්භයවත් වෙනවා ඒක. ආයතරයක් එහෙම රැකියාවක් කරන අද්භයව උපදිනවත් හේතු වෙන්නේ නැහැ. මොකද ඒ චන්දරාගයෙන් තොර වෙච්ච කෙනෙකුට නැවත එහෙම එකකට හේතු වෙදෙන්නේ නැහැ. ඉතින් මෙලෝදී හරි ඊළඟ අද්භයවේ හරි ඒකාන්තයෙන් නිදහස ලැබෙනවා. ඉතින් ඒකට වෙන කළ යුතු දෙයක් නැහැ. ඉතින් ඔය අදහසම තියාගෙන කවදා හරි මම මේකෙන් අහක් වෙන්න පුළුවන් නම් අසාධාරණයෙන් නම් ඉවත් වෙනවා. මොනවා කරන්නද කරන්න දෙයක් නැහැ. මගේ කැමැත්ත නම් නැහැ මේ වට කියන හැඟීමෙන් කටයුතු කරන යනකොට ක්‍රමක්‍රමයෙන් මගේ පෑදෙනවා. ඒක බාර ගහින් ගෙඩියෙන්නේ අතරමං වෙන්න කටයුතු කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන් මේක විහිදෙනවා. එහෙම කටයුතු කරගන්න. බැන්නට දොස් කිව්වට ආර්යගේ ස්වභාවයක් තියෙනවා. කාටවත් දොස් කියන්නේ නැහැ. එහෙම දොස් කියනවා නම් ඒ ආර්ය සත්‍යයෙන් අඩු වෙනවා. බුදුරන් වහන්සේ එක අවස්ථාවකදී දිනන දේශනාවක් කරලා ඒ දේශනාවේ තියෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. දේශනා කිරීමට හේතු වෙච්ච මූලික අවස්ථාවේදී එක්තරා අන්‍ය පරිබ්‍රාජිකයෝ දෙන්නේ ගුරුවරයා බුදුරයන් වහන්සේට දොස් කියනවා. ඒ වගේම ගෝලයෝ, එයාගේ හිටපු ගෝලයා බුදුරයන් වහන්සේගේ හොඳ කියනවා. දෙන්නේ කියලාම සටනක්. එක්කෙනෙකුට එක්කෙනෙක් එක්කෙනෙක්ගේ දොස් කියනකොට එහෙම නෙමෙයි එයා හොඳයි කියලා මෙහෙම එක්කෙනෙක් කියනවා. මේ විදිහට කීකේ රණ්ඩු වෙනවා. මෙන්න මේ කාරණේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ඒ බුදුරජාණන් වහන්සේ ඒක මුල් කරගෙන භික්ෂුන් වහන්සේලාට කියනවා. මහණෙනි කෙනෙක් මට දොස් කියනවා දැකලා ඔහු කෙරෙහි යමේ කුපිත වෙනවා නම් ඔහු මගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. කෙනෙක් මගේ හොඳ කියනවා දැකලා උද්දාම වෙනවා නම් ඔහු මගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. මේ දෙකම ගැළපෙන්නේ නැහැ. මේ දෙකෙම ගැටෙන්නත් එපා, ඇලෙන්නත් එපා. කෙනෙක් දොස් කියනවා නම් මෙන්න මේ කාරණාව උඩ මේ දෝෂය අභූත චෝදනාවක් කියලා තේරුම් ගන්න. ඉන්න එහා ගැටෙන්න යන්න එපා. කෙනෙක් හොඳ කියනවා නම් මෙන්න මේ සත් කාරණේ උඩ මේ කියන කාරණ සත්‍යය කියලා හිතා ගන්න. එයින් එහා 아무ත වැළුවක් ඇති කරන්න යන්න එපා. දැන් මේ දෙකම ගත්තහම පුදුමාකාර වෙලාවක් අද නමුත් අපිට කොච්චර හැඟවිලාද? කවුරු හරි බුදුහාමුදුරන්ට හෝ ධර්මීයට හෝ සංඝයාට දොස් කියනවා නම් මරා ගන්න හිතෙනවා දත් පිටි කාලා. හොඳ කියනවා කරේ අද්දාගෙන යන්න හිතන අපි ඉඳ හිතෙන. මේ දෙකම බෞද්ධයන්ට ගැලපෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යමක් සත්‍ය නම් ඇත්ත නම් ඒක හොඳට තේරුම් ගන්න බලන්න. මෙන්න මේ හේතුව උඩ මේක ඇත්ත. මෙන්න මේ හේතු කාරණා උඩ මේ කියන කතාව නුදැනුවත්ව කියන එක. ඔය කියන කාරණා දෙක විතර තේරුම් ගන්න. ගැටෙන්න එපා, හැලෙන්න එපා. මෙන්න මේකයි සිරිත කියලා පෙන්නනවා. ඉතින් මේකෙදි මේ යම්කිසි කෙනෙක් මොන විදිහේ දොසක් කිව්වත් කමක් නැහැ. ඉතින් මේ මේ හේතුවට මේ කියන දොස නොදැනුවත්කමල කියන්නේ. දන්නවනම් මෙහෙම කියන්නේ නැහැ නේ. එහෙම තේරුම් බරින් නිහඬ වෙන්නේ. ඒකට ගැටෙන්න යන්න එපා. හිත හිතව ගන්නත් එපා. තමන් යහපති කටයුතු කරගෙන ඉන්න. දෘෂ්ටිය හක් කරන්න කාටවත් බෑ. ආර්ය මාර්ගයේ පිටන්නේ මේ තමන්ගේ දැකපු සම්මා දිට්ඨිය මුල් කරගෙන. ඥානීය ගෝචර ඥාන ධර්මයතුනි ඥාන සම්මා දිට්ඨිය පහළ වුණාට පස්සේ මොනම දෙයකින්වත් මොන જાතියව කරලවත් දඬුවම් දීලවත් ලාභ ලබා දීලවත් සම්මා දිට්ඨිය අයින් කරන්න බෑ කෙනෙක්ගේ. හැබැයි සම්මා දිට්ඨියක් නැතුව කෙනෙක් නිකන් විවිධාකාර දෙයකට හෝ තමගේ પરම්පරාවෙන් ගෙනාවට හෝ බුදුදහමේ අදාගෙන මාත් බුද්ධාගමේ කිව්වට නම් අපේ જાතිය බුද්ධාගම එනිසා අපේ જાතිය උරුම ආගම මේක අපි බුද්ධාගංකාරයෝ කිව්වට නම් ඒක වෙනස් වෙන්න පුළුවන් අර වගේ ප්‍රශ්න උඩ කීයක් හරි දුන්නාම පොතපත කරන් දුන්නාම ඉඩකඩමත් දුන්නාම ගෙයක් හදලා දුන්නාම මෙච්චර උදව් කරනවා අපේ ඒ ආගම මට හොඳයි මීට වඩා කියලා එහෙම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනස් වීම එන්නේ අර අචල ශ්‍රද්ධාව නැත්නම් අර කියන අවිච්ඡ ප්‍රසාදී පිහිල්ලා සෝවාන් ඵලෙන්නේ නැති අයට. මේ ධර්මාභෝධයක් ලැබුණා නම් ඒ ලැබිච්ච කෙනෙකුට එහෙම කවදාවත් මොනවා දුන්නත් ඒ චේතනාව පිරිසිදු සම්මාදිටිය නැති කරන්න බෑ. ඒක සත්‍යයතුලින් පහළ වෙච්ච එකක්. දැන් ළමයෙකුට කියා දෙනවා එකතු කරන හැටි, අඩු කරන හැටි, වැඩි කරන හැටි, බෙදන හැටි. මේ ගණන් ක්‍රමයේ හතරේ මේ පොඩි උපමාවක්. එක ක්‍රමයක් ළමෙක් දැනගන්නවා. මෙහෙමයි එකතු කරන්නේ. ඒ පුංචි ළමයාගේ පුංචි මනසට එකතු කරන හැටි සැක නැතුව තේරුණාට පස්සේ ගුරුවරයා ගානක් හදලා එකතු කිරීම දාලා උත්තරේ දාලා හරියක් දාලා දෙනවා. බලන්න මේ පුතේ මේක චෙක් කරලා හරිද කියලා. ළමයා කිරිම කියනවා සර් ඔයාට වැරදිලා. මේ ගාන වැරදිනේ. දැන් ගුරුවරයාගේ දැනීමයි ළමයාගේ දැනීමයි බලුව කොච්චර පරස්පරද. හැබැයි ළමයා ගුරුවරයා මට වඩා දන්න කෙනෙක් ඉතින් මන්ට වැරදුනාද කියකේ ඉන්නේ නැහැ. හැදුවා බැලුවා නැවත පරීක්ෂා කරලා බැලුවා දැවත බැලුවා තුන් පාරක් තවත් බලන්න දෙයක් නැහැ. වැරදිනා කියන සර් මේ ගානේ වැරදිනේ ඔබ එකතු කරලා තියෙනවා. බලන්නකො හරියට නැවත බලා. මේ උත්තරේ ඉන්නේ මෙහෙමනේ. මෙන්න නියම උත්තරේ. උත්තරේ දෙනවා. අරක වැරදත් පෙන්නලා දෙනවා. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ ධර්ම අවබෝධයේ තේරුම් ගතට පස්සේ. කාටවත් එයා විනාශ කරන්න බෑ. සල්ලි දීලා හෝ වෙන දෘෂ්ටිය ගත කරලා හරි මොන විදියෙන්වත් ඒ අවබෝධය නැති කරන්න බෑ. ඒ සත්‍යය තුලින් නැගිච්ච එක. ඒක නිකම්ම කියන්නන් වාලේ කියන එකක් අනිකයන්ගෙන් හර දැම්මන් සෝවාන් වෙලා ඇද්ද? ඉතින් ඇඟට පොඩ්ඩක් කරන්ට් එක වදිනවා කියලා අත තියලා බලලට ඔව් ඔව් සෝවාන් වෙලා කිව්වට හරියන්නේ නැහැ. සෝවාන් වෙලා නම් Tamanට දැනගන්න ක්‍රමවේදයක් බුදුරණන් වහන්සේ දේශනා කරපු දහම තුලින් පෙන්වා දෙනවා. ඊට අනුකූලව Taman දැනගන්නා මෙන්න මේ හේතුව උඩ. මෙන්න මේ හේතු නිරෝධයේ මේ ඵල නිරෝධය වුණා. දැන් මට මේ බඳු රාගයක් මේ බඳු දේශයක් ඉන්නේ නැහැ. මෙන්න මේ අවබෝධය නිසා මේක උනේ ආදි වශයෙන් ප්‍රත්‍යවේසා ඥාන පහළ වෙනවා. ඊට පස්සේ කවුරු කිව්වත් එකතු වෙලා උඹලන් කවදාවත් මේ මිනිසියෙක් වෙන්නේ නැහැ. උඹලන් බෞද්ධයෙක් කියලා හිතන් කිව්වට උඹලා මෝඩයෝ. උඹලා කොහොමද වань දියුණු වෙන්නේ කියලා මොනවා කිව්වත්. ඒ දැකපු ඥාණිය අයින් කරන්න බෑ. අයින් වෙන්න හේතු නැහැ. ඔන්න නිහඬ වෙලා ඉන්නවා. මොනවා කරන්නද මේගොල්ලෝ කිව්වට තේරෙන්නේ නැණි. මම මොනවා කරන්නද? මට අනුමත කරන්න බෑ මේගොල්ලෝ කියන ඒවා. ඒව හරියන්නේ නැහැ. අපි දෙකලා ගායපම්මි අපි බජව්. දැන් ඒගොල්ලන්ගේ තියෙනම් බජව් ගී මොනවා හරි. බජන් ගී හරි මොනවා හරි කියන්න පුළුවන්. මෙහෙ ඉන්නවනම් මේ ගී කයන්න ඕනේ. නැත්නම් මේ ගීතිකාව කියපන්. ඉතින් කියන්නම් වාලේ කියන්නත් පුළුවන්. අය මොකද ඉතින් කියන්න කිව්වනම් කියන්න. ඔබලගේ නීතිය ඔබලගේ තැනනේ. ඉතින් මගේ රස්සාව කරන්නේ එතනනේ. හැබැයි කිව්වට ඒකේ තමන්ගේ අභ්‍යන්තර දෘෂ්ටිය එතන වැදිලා නැහැ. මේක දැනගන්න හොඳ කතාවක් මේ බුදුදහමේ තියෙනවා. එක්තරා බමුණෙක් හිටියා බවුණු නායකයෙක්. මේ බවුණු නායකයා තමන්ගේ පිරිස ඔකම බමුණු ධර්මයේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේට කිසිම ගරුසරුවක් දක්වන්නේ නැහැ කවදාවත්. බුදුරජාණන් වහන්සේ වඩිනවාද කියලා කවදාවත් ඉහේ වැදලා තියෙන තලප්පාව ගලවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. ගණන් ගන්නවත් නැහැ. යම්කිසි කරත් එක අස කරත් එක හරි යනවනම් ගොනු බැඳපු කරත් එක හරි යනවනම් ඒකෙන් බහින්නේ නැහැ ගරු කරන්නේ නැහැ. කිසිම ගානකට ගන්න නැහැ හිඟන්නේ කෙනා වාගේ. එහෙම තමයි හිටියේ. ওই පිරිසේ නායකයා එක දවසක බලාහන්න ගියා. බුදුරන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනකොට සෝවාන් ඵලයට පත් වුණා. දැන් එයාට හරි ප්‍රශ්නයක්. දැන් තනිකරම මිත්‍යා දෘෂ්ටිය දීවමාන බුදුරන් වහන්සේට පවා නිග්‍රහ කරලා මිත්‍යා දෘෂ්ටිය පිරිසයි මෙයාගේ පිරිස. දැන් යායුත්‍ය කහරද සෝවාන් වුණා කියලා වහන වෙන්නේ නැහැ. සෝවාන් ගිලා යන්නේ තර ගෙදරටමයි. තමගේ නායකයොත් එක ඉන්න ඒ පිරිසටමයි. ව්‍යාපාර කරන තමගේ පිරිසේ නායකයා මෙයා. හැබැයි අනිත් පිරිස අතරටමයි යන්න ඕනේ. ඒ පිරිස කවදාවත් බුදුරන් වහන්සේවත් ධර්මවත් ගලන් ගන්නෙම නැහැ. දොස් කියනවා. දැන් මොකද කරන්නේ? ආයි ආපහු යන්න නොගිහින් ඉන්නත් බෑ. සෝවාන් වුණා කියලා තමගේ පවුල අත්හැරලා නැහැ. පිරිස අත්හැරලා නැහැ. සෝවාන් ඵලයේ ආයි ගියා කියලා වෙනස් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? බුදුරන් වහන්සේට කියනවා. ස්වාමීනි, ඉස්සර නම් ඔබ වහන්සේ පිණ්ඩපාත වඩිනකොට මග තොටේ දැක්කොත් මමත් ගණන් ගන්න නැතුව තමයි යන්නේ. ජටාව බැදලා අර කරත්තේ යනවනම් හොඳට හරිබරි ගහලා වාඩි වෙලා කිසිම ගණන් ගන්න නැතුව මමත් යනවා හරක දක්කාගේ. හැබැයි ඒ කාලේ එහෙම කරලා මීට පස්සේ නම් මට ඒක කරන්න බෑ. ඔබ වහන්සේ මග වඩිනවා දැක්කොත් පිණ්ඩපාත වඩිනවා දැක්කොත් මට කරත්තෙන් වහින්න වෙනවා. මේ ජටාව ගලවන්න වෙනවා. ආයි මට මේවා තියාගෙන ඉන්න බෑ. ගරුසරු නැතුව ඉන්න බෑ. හැබැයි මම එහෙම කළා කියන්නේ මටයි ඔබ වහන්සේටයි ඔකටම අපේ විරිස වයින්නෝ. තවත් මහ පව් පුරවා ගන්නවා. ඉතින් මට මගේ විරිස අයින් කරලා ඉන්න විදිහකුත් නැහැ. ඒක නිසා මම යම් ක්‍රමයක් ඔබ වහන්සේට කියන වැඳුමක්. ඔබ වහන්සේට ගරු කරන ක්‍රමයක්. මට අනුකම්පා කරලා ඒක අනුමත කරලා දෙන්න. මොකද්ද මේ ක්‍රමේ? මීට පස්සේ මගේ පිරිසත් එක්කලා මේ කරත්ත දක්කාගෙන මේ වෙළඳාමේ හරි යනකොට ඔබ වහන්සේ පිණ්ඩපාත වඩිනවා මගදී දැක්කොත් මම හොඳට හරිබරි ගහලා ඉඳ ගන්නවා. ඒ මං කරත්තෙන් ඉවලේම බැස්සා කියලා ඔබ වහන්සේ හිතා ගන්න. මාගරි එහෙම අදහස් කරගන්න. මම තලප්පාව හොඳට හැරි ගහලා ආයි හොඳට ගැට ගහ ගන්නවා. ඒ මම ඔබ වහන්සේ කිරි ගරුත්වයෙන් තලප්පාව ගැලෙව්වා කියලා ඔබ වහන්සේ එහෙම හිතා මේ මාගරි අනුකම්පෙන් එහෙම අදහස් කරගන්න. මම මේ හරකට කෝඩුව දිගා කරනවා. ඒ කියන්නේ ඔබ වහන්සේට මම දිගා වෙලා নমස්කාර කරා කියලා හිතන ඔබ වහන්සේ පිළිගන්න. ඊට පස්සේ මම හරිබරි ගහලා ඉඳලා මේ කෝටුවෙන් හරකට ගහලා දැකගෙන යනවා. ඒ නැවත කරත්තෙන් ලැගලා ඔබ වහන්සේට ගරු කරලා හරකා දැකගෙන ගියා කියලා ඔබ වහන්සේ මේක අනුමත කරලා දෙන මේ වන්දනාව. ඒතර මගේ විරිස දන්නේ නැහැ ඔබ වහන්සේට මම নমස්කාර කරපු හැටි. ඔබ වහන්සේට මේ විරිස දොස් කියන්නේ නැහැ. මට දොස් කියන්නේ නැහැ. උන් පව් පුරවා ගන්න නැහැ. මෝඩකමට පව් පුරවා ගන්න නේ උන් ටික. ඒකෙනු බේරෙනවනේ. බුදුරන් වහන්සේ තෝස්නින් බුතෝ ඒක අනුමත කළා. දැන් වැදගත් දෙය. එනම් මේ ශාසනය තුල චේතනාව කර්මයයි කිව්වොත් ඕනෝකයි. ක්‍රියාව කර්මය නෙමෙයි. නමුත් අද මොකද කරන්නේ? ක්‍රියාවේ පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම විවිධයි විවිධ ආකාරයෙන් ඔය ක්‍රියාව වැරදි. ඔහොම නෙවෙයි වඳින්නේ, මෙහෙම නෙවෙයි පුදන්නේ, මෙහෙමයි කරන්නේ කිය කී එකක් කියනවා. නමුත් බුදුරන් වහන්සේ වන්දනාව පිළිව වෙන්නේ අභ්‍යන්තර චිත පාරිශුද්ධත්වයේ ඇති කරන ගරුත්වේ. ඒක බුදුරන් වහන්සේ අනුමත කරලා තිබ්බා. ওই විදිහට තියෙන අවස්ථා. ඉතින් මේ වගේ මේ ඇට පුළුවන් යම් කිසි ඕන අන්‍යාගමිකයෙක්ගේ වැඩවලක වැඩ කරන්න. ඒගොල්ලෝ මොනවද කියන්නේ? ඒගොල්ලන්ගේ කියවන ඉෂ්ට කරලා දෙනවා. හැබැයි තමන්ගේ චේතනාව කවදාවත් මේ ධර්මාභෝධය ලැබුවට පස්සේ ඒ මොනවා කරලා දුන්නත් එතන විහිදන්නේ නැහැ. ඒක වැරද්ද වැරද්ද හැටියට දන්නවා. හැබැයි ඒ නිසා ඔහුගේ සංකාර ගොඩ නැගින්නේ ඒ පැතර ප්‍රිය කරලා. යමක් අප්‍රියාවෙන් කරනවා නම් ඒ සංකාරී පිරිහෙන්න හේතු වෙනා මිසක් වැඩෙන්න හේතු වෙන්නේ නැහැ. ධර්මාභෝධ වෙච්ච කෙනෙකුට ඔය කියන්නේ පුරුතඥයෙකුට නෙවෙයි. මූලික ධර්ම අවබෝධ වෙච්ච කෙනෙක් මේ ලෝකේ ඇසුරු කරන්නේ ප්‍රියතාවයෙන් නෙමෙයි. විවිධ ආදීනව දැක දැක ඒවා එකපාර අයින් කරන්න බැරි රාමුවක ඉන්න නිසා. ඒ නිසා කවදාවත් ඒ හේතුවෙන් ඔහුගේ සංකාර නිරෝධ වෙවි යනවා. චන්දරාගයයි නැති වෙන්නේ. ක්‍රියාවලිය නෙමෙයි. එහෙම ගිහිල්ලා අවසානයේදී ඒ ටිකේ මෙරෝදිම යහපත කරගන්න නිදහස් වෙන්න හම්බුනොත් නිදහස් වෙනවා. එන කවදා හරි මරණ මොහොතේදී චන්දරාගේ නිදහසලා මරාට පස්සේ එවඳු පිරිසක් අතරවත් උපදින්න හේතු හොරු නැතු යනවා. කවදා හරි මිදෙනවා මිසක් අතරමං වෙන්නේ නැහැ. නෝක තේරුම් වරේ ගැටෙන්නේ නැතුව තමන්ගේ රැකී රස ආදිය කරගන්න.